ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ආදරණීය හිතවතුනි, සති කිහිපයක විරාමයෙන් විවේකයෙන් පසුවයි මේ ඉරිදා හැන්දෑවේ නැවතත් අප මුණගැසෙන්නේ. මේ සති කිහිපය කලින් කතා කළ එමෙන්ම සාකච්ඡා කළ ඒ විදර්ශනාව පිළිබඳ කමඨහන් වල භාවිතයට වෙන් කරන්න ඇති කියා හිතනවා. විදර්ශනාව සම්පූර්ණයෙන්ම භාවිතයක් දැනුමක් නොවේ. ඒ නිසා ඒට විපස්සනා කියන්නේ දැකීමක්, දැනීමෙන් එහා ගිය දැකීමක්, සාමාන්‍ය දැකීමකට එහා ගිය විනිවිද දැක්මක්. මේ විනිවිද දැකීම සඳහා භාවිතය අවශ්‍යයි. භාවිතයෙන් තොරව විනිවිද දැකීමක් නැහැ. සාමාන්‍ය මතුපිට දැනුම තමා අතපත ගගා ඉන්නේ. ජීවිතයේ තමා හොඳම භාවනා මධ්‍යස්ථානය ජීවිතේ. ජීවිතයේ ඇතුලේ භාවනා කරන කෙනෙකු වෙන්න එය තමා සමස්ත දහමේන සංක්ෂිප්ත සාන්ද්‍රණීය වූ කේන්ද්‍රීය පණිවිඩය. ජීවිතය ඇතුලේ භාවනා කරන්න. කුටියක් ඇතුලේ, සෙනසුනක් ඇතුලේ, සක්මන් මළුවක, භාවනා ශාලාවක, ගහක් යට නොවේ. ජීවිතය ඇතුලේ ගහක් යට හිටියත්, ගහක් උඩ හිටියත්, ජීවිතය ඇතුලේ භාවනා කරන්නේ නැත්නම් ඉන්නේ ගහ උඩද ගහ යටද කියන කාරණය වැදගත් වෙන්නේ නැහැ. මේ පුහුණුව අවශ්‍ය වෙන්නේ ඒ නිසා ජීවිතය ඇතුලේ භාවනා කරන කෙනෙකු බවට පත් වෙන. මේ සක්මන් භාවනා වුණත් ජීවිතය ඇතුලේ ඇතුළට යන ගමනක්. සක්මන් භාවනාව පෙනෙනවා සාමාන්‍ය මළුවක කෙනෙකු ඉතාම සංසුන්ව හිමීට එක් පාදයක් ඔසවනවා, ඉදිරියට ගෙනියනවා, ඉතාම හිමීට පොළොවට රිදෙයිදෝ කියා වගේ සැකයෙන් ඒ පාදය, මුළු පාදයෙන් එක්වර බිම තියන්නෙත් නෑ, මුලින් විලුඹ, ඉන්පසු පාදේ යටිපතුලේ මැද, අවසානයේ ඇඟිලි පොළවේ තියන්නේ තියලා එකපාරට බර දෙන්නෙත් නැහැ. ටික ටික තමා ඒ පොළවට බර දෙන්නේ. ඉතින් දැන් හැමෝම මෙහෙම නෙමෙයි සක්මන් කරන්නේ. ඊට වැඩිය දුවමින් පරිසරව සක්මන් කරන යෝගීන් ඉන්නවා. සාමාන්‍යයෙන් එහෙම දිව්වත් එළියට සක්මන් කළත් සක්මන් භාවනාව පේන්නේ ওই විදිහට තමයි. නමුත් ඒ තෝරාගත්ත මළුවක නැතිනම් ලනුපැදුරක නිශ්චිත මායිම් දෙකක් නම් කර මේ ගොඩයි ගොඩයි මේ කෙරවල ඒකලවර. ඉතින් එහෙම ඒ පුහුණුවක් සහ සමතයක්, සිහිය වඩවා ගන්න කරන සක්මනක්. ඒ අත්‍යවශ්‍යයි. මේ සිහිය ස්ථාපිත කරගන්නේ නැතිව ඉන් එහා ගමනක් නැහැ. නමුත් ඉතින් එහාට විදර්ශනා සක්මන කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයට යන ගමනක්. තමා තුළට පිවිසෙන ගමනක්. ඒ සක්මන එක තැන ඉඳගෙනත් කරනවා. විදින්නම ඕනේ නැහැ විදර්ශනා සක්මනට. විදිමිනුත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, අනිත් ඉරියව් දෙකෙත් පුළුවන්. විදර්ශනාව කියන්නේම සක්මනක්. සමතේ කියන්නේ නැවතීමක්. සදාකාලික නැවතීමකට නොවේ සමතේ කියන්නේ. තාවකාලික වශයෙන් නැවතීමක්. ඔය දුර ගමනක් යන විට වෙහෙසටපත් වුණාම, සමහර විට අඳුර වැටුණාම, ඉන් එහාට යන්න බස්රියක්, දුම්බියක්, අහස් යාත්‍රාවක් නැති වුණාම අන්න ලැබුම්හලක එක් රැයක් නවතිනවා. එක රැයක් කෝරේවල් කීපයක් ඊළඟ වාහනේ එනතුරු, නැත්නම් ඊළඟට පාර ගමන් කරන්න සුසු තැනකට එනතුරු විවේක ගන්න එක්ක තමන්ගේ කායික මහන්සිය වෙහෙස දුරවන තුරු. සමතේ කියන්නේ එබඳු දෙයක්. සමතේ ඉලක්කය තමා තාවකාලිකව ලැබුම් ගැනීම. කිසියම් තමා තුළින් ඇති කරගත්තේ මානසික විඥාන තලයක තාවකාලික වශයෙන් විවේක ගන්නවා. තාවකාලික කියන්නේ පුංචි කාලයක් කියන අදහස නොවේ. තාවකාලික යන්නෙන් අදහස් වෙන්නේ කාලිකයි. එනේ කාලයක් තුල. ඒ කාලය ජීවිත කාලයක් වෙන්නත් පුළුවන්. ජීවිත කාල කීපයක් වෙන්නත් පුළුවන්. කොමාරී තාවකාලිකයි. කාලය තුල විවේක ගැනීමක්, නැවති විවේක ගැනීමකට තමයි සමතය ඉලක්ක වෙන්නේ. විදර්ශනාවේ එහෙම මේ තාවකාලිකව මේ හිස තබාගෙන කොහේ හරි මේ ඇලවෙලා විවේක ගැනීම නැහැ. ඒ සම්පූර්ණයෙන් විදර්ශනාවට පටහැනි. මේ කියන්නේ කායික විවේක ගැනීම නොවේ. යෝගියා ඒ භාවනාව ඇතුලේ විවේක ගැනීමක් නැහැ. දැන් මෙතන තිබෙන අපූරු දර්ශනය තමයි, දර්ශනය කියන්නේ මේ සිතුවමකට ගත්තොත් ඒ පේන අපූර්ව දසුන තමයි. සමතේදී කෙනෙකු සක්මන් කළත් ඒ සමත භාවනාවේ සීමාව ඇතුළේ නම් පුහුණු වෙන්නේ ඒ ඇවිදීමට හිත යොමු කර ඒ පා චලනයන්ට, ස්පර්ශයන්ට ඒ කෙරෙහි අවධානයෙන් සක්මනේ යෙදෙනවා. එතකොට හිත එක තැනක තියෙන්නේ, දුවන්නේ, දිවොත් වහාම ඇවිදීමට ගේනවා, ඒ වර්තමාන පියවරට ගේනවා. දැන් මේ විදිහට සක්මන් කරන විට ඇවිදිනවනේ, නමුත් නැවතිලා ඉන්නේ. හිතට දුවන්න දෙන්නේ නැහැනේ, දිවොත් ආපහු ගේනවා. උදේ හිත නවත්තගෙන ඉන්නේ. නවත් ඒ තමයි සමතේ. මේ අපූර්ව කාරණේ කුමක්ද? දැන් විදර්ශනාවේදී කෙනෙකු පරයන්කගතව නිශ්චලව හිටියත් වාඩි වී එතන ගමනක් තියෙනවා. සමතේ ගමනක් නැහැ. ඒ ප්‍රනිවර්ණ ප්‍රහීණ කිරීමේ ගමනක් තියෙනවා. අපිට ඉලක්කය කියන්නේ තියෙන සමාපත්තියනේ. සමාපත්තිය කියන්නේ තියෙන එක තැනක නැවතිලා ඉන්නවා. විදර්ශනා වෙනස්. විදර්ශනාවේ තමයි ඇත්තටම ගමන තියෙන්නේ. පේන්නේ නැහැ. නිශ්චල විහිදියට ඊටාම විශාල දිග ගැඹුරු ගමනක්. ඒ සඳහා සූදානම් කිරීමක් තමයි සමතෙන් කරන්නේ. අර රටහරා දිවීමේ වගේ ඔය මැරතන් කිලෝමීටර් 50ක 100ක 200ක වගේම තරඟයක් තියෙන දවසක ඊට කලින් දවසේ සම්පූර්ණේ විවේකේ. කනවා විවේක ගන්න. එපමණයි. පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් කාලා විවේක ගන්නවා. ඊටාට ව්‍යායාමයක් නැහැ. වෙන දේවලුත් නැහැ. ඒ යන්නේ බඳු දෙයක්. මොකද මේ පහවදාට තියෙනවා රටහරහා දිවීමක්, මැරතන්. ඒ බොහොම දුග දිර දුග දිගු දුර එක දිගට දුවන්න ඕනේ. තනින් තන නැවතිලා විවේක අරගෙන පෑද දෙකක් ඉඳලා අති දාලා එහෙම යන්න බෑ. ඒ වගේ තමයි විදර්ශනාව පටන් ගන්න කලින් ගැඹුරු විවේකයක් තියෙනවා නම් හොඳයි. ඒ ගැඹුරු විවේකයක් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සමතේ සමාධිය. කවදාවත් නොගිය ගමනක් නේ විදර්ශනාවේ යන්න හදන්නේ. හැමදේම ගිය ගමනක් නොවේ. නොගිය ගමනක් සහ නොයන ගමනක්. ඒතර මේ ගමන් දෙකම එකයි. නොගිය ගමනක් සහ නොයන ගමනක්. ආපසු එන්නේ නැති ගමනක් තමයි විදර්ශනාවේ යන්නේ. මේ දෙකම නොහුරු දෙයක්. නොගිය ගමනක් යන්න වීමත් එක්තරා විදිහක ආතතියක් ඇති කරනවා. චකිතයක් ඇති කරනවා. එමෙන්ම අප වෙන්න ලැබෙන්නේ නැහැ. විදර්ශනාවෙන් කවදාවත් ද්විතීය තැනට ආපහුනම් එන්න ලැබෙන්නේ නැහැ. ඒ ගමන පටන් ගත්ත කෙනා නැවත ආයෙත් දකින්න ලැබෙන්නේ නැහැ. වෙන ආයත නෙවෙයි Tamanthama. අනිත් ඇයට නැති රූපේනේ පුද්ගලයා කියන්නේ. එයා ඔහේ ඉඳි. නමුත් ඒ ගමන පටන් ගත්ත කෙනාට තමන්ව නැවත තමන් විදිහට දකින්න ලැබෙන්නේ. එනිසා මේ තමා ලෝකයේ තිබෙන වික්‍රමාන්විතම ගමන. ඇඩ්වෙන්චර්. මේට වැඩිය ඇඩ්වෙන්චර් එකක් නෑ. ඉදිරියට ගමනක් වික්‍රමාන්විත ගමනක් නෑ. ඕනේ ගමනක් ගියාම ඊට කලින් ගේක ගියපු අය ඉන්නවා. ඒ විස්තර තියෙනවා. සිතියන් තියෙනවා. රේඩා තියෙනවා. GPS තියෙනවා. ගැලවීමේ අය ඉන්නවා. ගලවක් ගන්න එන අය. ඊළඟට අපෝ වෙනවා. කොහෙවත් නවතින්න නෙමෙයි යන්නේ. ගියපු කෙනා තුවාලයක් දෙකක් කරගෙන හරි අතක් පායක් කඩාගෙන හරි අපෝ වෙනවනේ. ඒ නමින් ඒ චරිත ලක්ෂණත් සමග අධ්‍යක්ීම් තියෙන්න පුළුවන්. නමුත් විදර්ශනාවේ මේ සියල්ල වෙනස් කරනවා. එයාවයි ජීවිතයේට දකින්න ලැබෙන්නේ. දැන් තමන්ට තමන්ව ආයේ දකින්න ලැබෙන්නේ තමන් විදිහට. එහෙම දකින්න අවශ්‍ය නම් භාවනාවකුත් කරන්න ඕන නම් සමතේ හොඳටම ඇති. සමතෙන් තමන්ව ලස්සන කරලා, පෝදලා, පිරිසිදු කරලා, නාවලා හොඳට කොණ්ඩෙත් පීරලා මොනවා හරි ඔය සුවඳ විලවුනුත් දාලා හරි ලස්සන කරලා තියනවා පෙන්නනවා සමතෙන්. ඒ තමයි කරන්නේ. ඉතින් සමතේ අධ්‍යක්ීමේ නිසා සමාධියේ හරීම වර්ණනීයයි, බොහොම සුන්දරයි, ලස්සනයි. විදර්ශනාවේ කරන්නේ අර සියල්ල ගලවලා දාන ඒ සමතෙන් ඇඳපු ඇඳුම් තියෙනවනේ ලස්සන කරන්නේ. සියල්ල හැම ගහලම දානවා. සමතේ කරලා විදර්ශනා කළත් සමතේ නොකර විදර්ශනා කළත් එකම දේ තමයි. අමු අමුයි හැම ගහනවා. අමු අමුයි. ඉතින් එතන විවේකයක් නැහැ. රටහරහා දිවීමක් නෙමෙයි සසරහරහා දිවීමක්කට තමයි විදර්ශනාව කියන්නේ. සසරින් එතර වෙන්න කරන දිවීමකින් සංසාරේ මේ සිට එහායිමට දුවනවා. මේ මැද නවතින්න තැනක් නැහැ. ඒ ගමන පටන් ගත්තොත් නැවතීමක් ගැන හිතන්න නැතුව දුවන්න වෙනවා. ඒ ඇයි කියන කාරණය අපි පසුව දවසක කතා කරමු. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි බැරි ටිකක් විදර්ශනා කරලා විවේක අරගෙන ආයෙ දවසක ඉතිරි ටිකක් කරලා ඉතින් එහෙම බැරිද? ඒ එහෙම පුළුවන්ද බැරිද කියන එක වෙනම කාරණයක්. කොහොම හරි ඒ ප්‍රශ්නයක් විදිහට, කමඨහනක් විදිහට හිතේ තියාගන්න. මේ විදර්ශනා ගමන මේ හැම හිතවතෙකුම හිතවතියක්ම ඕනෑකමින් ඒ ගමනේ යෙදෙනවා ඇති කියා දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් තමා නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයම මේ විදසුනට නිදසුනක් වැඩසටහන ඔබ වෙතට සමීප කරන්නේ. වෙන කිසිම අදහසකින් බලාපොරොත්තුවකින් නොවේ. මේට සම්බන්ධ වෙන සහභාගි වෙන සවන් දෙන සෑම දෙනාම ඒ තමන් තුළට පිවිසෙන මේ ගමනේ නිරත වෙනවා ඇති කියන දැඩි විශ්වාසයෙන්. ඉතින් ඒ විශ්වාසයකම තියන්නේ නැතුව හිතවතුනි ඒ සත්‍යයක් බවට ඔප්පු කරන්නට අවශ්‍යයි. ඒ ඔප්පු කිරීම තියෙන්නේ ඔබ අතේ. දැන් මේ පහුගිය අවසාන වැඩසටහනේදී කතා කළා මේ ආයතන පිළිබඳව. ආයතන ඉන්ද්‍රියයි කිව්වහම දෙකක්. ඉතින් ඒ දෙකත් ඇයි දෙකක් වෙන්නේ කියන කාරණේ දැන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. කොහොම හරි එතනදී තව පැහැදිලි කරන්න හැදුවු කාරණයක් මීට මාස කිහිපයකට කලින් මේ වැඩසටහනේදී සති දෙකක් කතා කළා ඒ මාතෘකාව. ඉතින් ඒ දිගටම කතා කරන්න කියලා ඒ දවස්වල මෙල්ලීමක් තිබුණා. නමුත් ඒ කතා කිරීම එතනින් නැවැත්තුවා. නැවත්තල මේ මාස 3කට විතර පසුව තමයි පහුගිය අවසාන වැඩසටහනේදී නැවත ඒ තේමාව මතු කරගත්තේ මේ ඒ විශේෂ හේතුවක් නිසා. ටිකක් ඒ නැවත ආවර්ජනයක් කළොත් එතන එක වැදගත් කාරණයක් තමයි මේ පොතින් බෑ කියන කාරණය. ඒ කාරණය පැහැදිලි කරන්න ඉතාම අවශ්‍යම කාරණයක්. පොතින් විදර්ශනා කරන්න බැහැ. ඉතින් බැරි ඇයි කියන්න නිදර්ශනයක් විදිහටත් මේ කාරණය මතක් කළා. කුමක්ද මේ පොත්පත් තුල කියන්නේ එළිය රූප තියෙනවා, ඇතුලේ ඉන්ද්‍රිය තියෙනවා. මේ අපේ අභ්‍යන්තරයේ ළඟින් ඉන්ද්‍රියන් පහක් හෝ හයක් තියෙනවා. බාහිර ඒ ඉන්ද්‍රිය එක එක ඉන්ද්‍රියට ගැළපෙන දේවල් තියෙනවා. දේවල් හයක්. හිතට මේ ඇහැට ගැළපෙන දේ රූපය, කනට ගැළපෙන දේ ශබ්දය. දැන් මේ විදිහට ගොඩවල් දෙකක්, අභ්‍යන්තර ඉන්ද්‍රියන් හයයි, බාහිර අරමුණු හයයි. එතකොට සුවඳ තියෙනවා, මෙහි නාහය තියෙනවා, මෙහි දිව තියෙනවා, එහි රහ තියෙනවා, මෙහි ශරීරයේ තියෙනවා, එහි ස්පර්ශය තියෙනවා, මෙහි මන ඉන්ද්‍රිය තියෙනවා, එහි ධම්ම නැත්තම් සිතිවිලි කියන්නේ සිතිවිලි වලට වැඩිය වෙනස් කොහොම හරි තියෙනවා. දැන් මේ විදිහට මේවා තියෙනවා. ඇරගෙන ඉන්න විටත් තියෙනවා. ওই විදිහට කිව්වොත් නිදාගෙන ඉන්න විටත් තියෙන්න ඕන. ඔය 12 තියෙනවා. මේවා එකතු වුණාම ඇහැට ශබ්දයක් එකතු වෙන්නේ නැහැ. කනට රූප එකතු වෙන්නේ නැහැ. ඇහැට රූපයක් එකතු වෙනාම අන්න විඥානයක් පහළ වෙනවා. දැන් ඔය විදිහට තමයි මේ විස්තරේ න්‍යායය තියෙන්නේ. එහෙම පහළ වුණාම විඥානයක් පහළ වුණාම ස්පර්ශයක් හට ගන්නවා. ස්පර්ශය නිසා වින්දනයක් ඇති වෙනවා. වින්දනය හඳුනා ගන්නවා. මේ විදිහට ඒ කටපාඩම් ඇතිනේ. කටපාඩම් නැති වුණත් කමක් නැහැ. කොහොම හරි මේක තමයි න්‍යාය. නමුත් මේ විදිහට වෙන්නේ නැහැ කියන කාරණේ. එහෙම වෙන්නේ නැහැ. මුලින්ම වෙන්නේ මේ විඥානයක් පහළ වීම. මුලින්ම පේනවා. සරලව කිව්වොත් පේනවා. එළියේ රූපයක් තිබිලා මෙහෙ ඇහැ තිබිලා ඒ රූපේ ඇවිල්ලා ඇහැ වැදිලා ඉන්පසු විඥානයක් පහළ වෙනවා. ස්පර්ශයක් හටගන්නව නෙමෙයි මුලින්ම වෙන්නේ පේනවා. පේන්න කලින් මොනවත් නැහැ. පේන්න කලින් ඇහත් නැහැ රූපත් නැහැ. ඇහෙන්න කලින් කනත් නැහැ ශබ්දත් නැහැ. ඉතින් මේ කාරණය විවිධාකාරයෙන් පැහැදිලි කළා. බොහෝ දෙනෙකුට ඒ වැටහුණා කියලා හිතනවා. සමහර කල්‍යාණ මිත්‍රයන් ඒ ගැන විමසලා තිබුණා. මේ එළියේ මොනවද තියෙනවද කියන්නේ අප දන්නේ නැහැ. ඇත්ත ඒ තමයි. එළියක් තියෙනවද නැද්ද කියන්නවත් දන්නේ නැහැ. දැන් මට පිටුපසින් මොනවා තියෙනවද කියන්න මා දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ කැමරාවේ වැටෙනවා බිත්තියක්, බිත්ති ඇඳු ඇඳ චිත්‍රයක්. ඉතින් ඒ නිසා අනුමානයක් ඇති කරගන්න පුළුවන් මට පිටුපසින් මේ දේවල් ඇති කියා. ඒ අනුමානයක් පමණයි, දන්නේ නැහැ. දැන් මේ බාහිර ලෝකය දැන ගැනීම මත ඇතිවන දෙයක්. දැන ගැනීම මතයි බාහිර ලෝකය ඇති වෙන්නේ. බාහිර ලෝකේ තියෙන නිසා අප දැනගන්නව නොවේයි. අප හිතියත් නැතත් බාහිර ලෝකයක් තියෙනවා, අප ඒ දැනගන්නවා. එහෙම නෙවෙයි. දැන ගැනීම නිසා තමයි බාහිර ලෝකයකුයි අභ්‍යන්තර දැනගන්නා කෙනෙක්ුයි ඇති වෙන්නේ. අන්න එතනින් තමයි බෙදීම ඇති වෙන්නේ. දැක්ක ගමන් රූපයයි, දැක්ක දෙයයි, දැක්ක කෙනයි. දැක්ක කෙනා කලින් ඉඳලා දකින්න යන රූපයත් කලින්ම තිබිලා මේ දකින්නව නෙවෙයි. එහෙම නෙමෙයි වෙන්නේ. මුලින්ම වෙන්නේ දැකීම. එම් බලන්න එහෙම නෙමෙයිද වෙන්නේ කියා පොත් නෙමෙයි බලන්න ඕනේ. පොත් බලන්න පොත් බලලා වැඩක් නැහැ. පොත බැලුවත් ඉස්සෙල්ලා පොත පේනවද? පොත තියෙනවා, ඇහැ තියෙනවා, ඊට පස්සේ පොත පේනවද? නැත්නම් එකපාරට පේනවා, පෙවුණා. පොතක් තියෙන බව දන්නවා. පෙනුනේ මට කියලාත් හිතෙනවා. එහෙනම් මේ සිතිවිලි දෙක එන හැටි බලන්න. දැක්කේ මම. දැක්කේ මලක්. බැලුවත් නැතත් මලක් එතන තියෙනවා. බැලුවත් නැතත් මමත් මෙතන ඉන්නවා. මේ සියල්ල සිතිවිලි. ඇත්ත කුමක්ද? බැලීම නිසා පෙනෙන දෙයකුයි දුටු කෙනෙකුයි ඇති වෙනවා. දැකීම නිසා පෙනෙන දෙයකුයි දුටු කෙනෙකුයි. ඉන් පස්සේ එන්නේ. ඉතින් එහෙමනම් කෙනෙකුට තරක් කරන්න තුලන් ඇයි දේශනාවල අර එහෙම තියෙන්නේ? එහෙනම් ඔහොමනේ කියන්න තිබ්බේ කියලා. එහෙම කියපතනු තියෙනවා. නමුත් මේ කියන්න වෙන ක්‍රමයක් නැති නිසා. ඉතින් ඒ කාරණේ පැහැදිලි කරන්න අප මේ මාස 3-4කට කලිනුත් උදාහරණයක් ගත්තා. මිට අවසාන වැඩසටහනේ ඊට වෙනස් උදාහරණයකුත් ගත්තා. මේ ඔය පාම් පුච්චන පෝරණුවක් නැත්නම් ගෙදරක තියෙන පොඩි අවන් එකක් උඳුනක් උඳුනට ඇත්ත මොකද්ද මේ පැත්තෙන් අමුද්‍රව්‍ය දැම් දාලා දැම්මහම ඒක ඇනිලා දැන් එහෙම යන්ත්‍ර තියෙනවනේ අපි අනන්න ඕනේ ඒ ටික ඒ යන්ත්‍රයට දැම්මහම ඒකෙම මිශ්‍ර වෙලා ඉන් පස්සේ පිපිලා පිච්චිලා එළියට එනවා පාන් ගෙඩියක්. හරි, ඒ දාපු අමුද්‍රව්‍ය අනුව සහ සැලසුම් කළ වැඩසටහන අනුව ප්‍රෝග්‍රෑම් එක අනුව කේක් ගෙඩියක් මොනවා හරි එළියට එනවා. ඉතින් මේනි වෙන්නේ. මේ කවුරුත් දන්න දෙයක්. ඉතින් මෙහෙන් දාන්නේ කේක් නෙවෙයි. පානුත් නෙවෙයි. ඒ කිසිම කේක්කුත් නොවන පානුත් නොවන වෙනම ටිකක් දාන්නේ. ඒ ටිකේ කේක් නෑ. පානුත් නැහැ. මේ කියනවා පාන් පිටි කියලා. දැන් පාන් පිටි කියුවට පාන් නැහැ එතන. හැබැයි එහෙම තමයි කියන්නේ. වෙන කියන්න බෑනේ පාන් පිටි. පාන් පිටි කියනකොට අදහසක් එන්න පුළුවන් එතන පාන් තියෙන. ඒ නිසායි පාන් හැදෙන්නේ. නෑ පාන් නෑ. කොහෙත්ම නෑ. පිටිවලත් නෑ, ලුණුවලත් නෑ, වතුරෙත් නෑ, ඊස්ට්වලත් නෑ. තව මොනවා හරි තෙල් වර්ගයක් බටර් මාජරින් එකතු කරනවා නම් ඒ වගේත් පාන් නැහැ. ඊළඟට ඒ ඇතුලේ මිශ්‍ර වීම ඇතුලේ පාන් නැහැ. ඒවා එකට මිශ්‍ර වෙනවා. ඊළඟට පිපෙනවා. පිපීමෙත් පාන් නැහැ. පිච්චෙනවා. පිච්චීමෙත් පාන් නැහැ. මේ සියල්ල ඉවර වුණාට පස්සේ තමයි අන්න පාන් ගෙඩියක් එළියට එන්නේ. මේ අපේ හැම ඉන්ද්‍රියක්ම පෝරණුවක්. හැම ඉන්ද්‍රියක්ම උඳුනක්. අවන් එකක්. ඒ කාරණේ තමයි අවසානයේ අප කතා කළේ. එහෙමනම් දැන් අපි එහෙම පිළිගනිමුකෝ. මේ හැ කියන්නේ උඳුනක්. එහෙමනම් මේ උඳුනට පාන් හදාගන්න නම් මොනවද දාන්න ඕන? අප කිව්වොත් පාම දානවා කියලා, පාන් දාලා පාන් ගන්නවා කියලා ඒක විහිළුවක්. එහෙම ඕනේ නැහනේ. පාන් දාලා පාන් ගන්න ඕනේ නැහනේ. පාන් තියෙනව නැති, පාන් නැති නිසා ඊට පාන් නෙමේ අමුද්‍රව්‍ය ටිකක් දාන්න. ඒ අමුද්‍රව්‍ය දැම්මහම මේ හුඳුනට පුළුවන් මේවා මිශ්‍ර කරලා පිපෙන්න තියලා අන්න පාන් හදන්න. ඇහැට පුළුවන්. කුමක්ද ඇහැට පුළුවන්? රූපයක් හදන්න පුළුවන්. ඇහැ කරන්නේ එයයි. බලනව නෙමෙයි. රූපයක් හදනවා ඇහැ. ඇහැට තනියම බෑ. දවන් ඇහැකට තනියම බෑනේ ඔය වැඩේ කරන්න. ඒක විදුලිය ඕන. විදුලිය අවශ්‍ය. විදුලිය නැතුව අවන් ඇහැකට ওই ටික දැම්ම කියලා දාපු විදියටම එළියට ගන්න පුළුවන්. පිටි පිටි විදියට තියෙයි. තෙල් තෙල් විදියට තියෙයි. අනිත් ටිකත් ඒ විදියට තියෙයි. ඒකට විදුලිය ඕන. තර විඥානය අවශ්‍යයි. ඇහැ පමණක් තිබ්බට බෑ, විඥානය ඕනේ. ඊළඟට මේට ඕනකමක් ඕනේ, මානසිකාරය ඕනේ. තර මානසිකාරයේ සහිත විඥානය ඇහැ නැමැති උඳුනේ කරන පිලිස්සීමකින් තමයි රූපය ඇති වෙන්නේ. මේ සංකීර්ණ ක්‍රියාවක්. හරි සරල විදිහට එළිය රූපේ තියෙනවා, හැමෙහි තියෙනවා, හරියට කැමරාවක් වගේ. එහෙම නෙමෙයි. කැමරාවකින් කෙරෙන කාර්යයයි ඇහෙන් කෙරෙන කාර්යයයි වෙනස්. කැමරාවට විඥානයක් නැහැ. මේ කැමරාවෙන් ගන්න රූපේ හරිය ආයේ බලන්නේ ඇහින්නේ. දැන් කැමරාව මොනව කරාද අප දන්නේ නැහැ. මේ මොනවද කරේ කියලා දැනගන්න නම් ඇහින් බලන්න වෙනවා. ඉතින් ඇහින් බලන විට නැවත මේ කාර්යය තමයි වෙන්නේ. එහෙම නැතුව කැමරා කීයක් තිබ්බත් මොන විදිය කැමරා තිබ්බත් මොනවා කරාද කියලා කාටවත් හොයාගන්න බෑ. කවුරුවත් ඇහෙන් බැලුවේ නැත්තම් ඒ කැමරාව කළ දෙය. ඉතින් විඥාණය තමයි මෙතන හරියට විදුලිය වගේ මූලිකම කාර්යය කරන්නේ, වැදගත්ම කාර්යය කරන්නේ විඥාණය. මනසිකාරයේ එකතු වුණු විඥානය. විඥානයක් පහළ වෙන්න මනසිකාරය අවශ්‍යයි. ඒ ඕනකම අවශ්‍යයි. ඕනකමයි මේ තෝරා ගැනීම, මේ ඇහත් එක්ක මේ පිලිස්සීම කරන්නේ, මේ කනත් එක්ක කියන මනසිකාරය ඕන. මේ එකක් තෝරගන්න. ඒ තමයි මනසිකාරයෙන් කරන්නේ. මේ කොහොම හරි මේ කාර්යය හරි සංකීර්ණයි. දැන් පාම් පිලිස්සීම සංකීර්ණ ක්‍රියාවලියක්. දර වලින් පිලිස්සුවත්, ගෑස් වලින් පිච්චුවත්, විදුලියෙන් පිච්චුවත්, ඒ පාම් හෝ කේක් හෝ වෙන දෙයක් හැදීම සංකීර්ණ ක්‍රියාවක්. සංකීර්ණම ක්‍රියාව ඒ තමයි. ඊට කලින් ටිකයි, ඉන් පසු ටිකයි සරලයි. මේ තමයි සංකීර්ණම ක්‍රියාව. මේ මූලිකම ක්‍රියාවට තමයි දහමේ සංඛාර කියා කියන්නේ. සංඛාර හරීම පළල් වචනයක්. විදර්ශනාවේදී අනිවාර්යයෙන්ම මුණ ගැහෙන වචනයක් සංඛාර. ඒ සංඛාර වචනේ කොහොම වුණත් මේ සංඛාර පිළිබඳ තමයි විදර්ශනාවේ වැඩි අවධානයක් යොමු වෙන්නේ සංඛාර පිළිබඳ. විවිධ සංඛාර තිබෙනවා. දැන් සංඛාර කීවහම කෙනෙකුට වැඩියෙන් මතක් වෙන්නේ ඔය සංඛාර ත්‍රිත්වය, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කායික සංඛාර, වාචසික සංඛාර, සිතින් කරන සංඛාර. ඉතින් මේවා බොහෝමයක් තියෙන්න පුළුවන්. කායික සංඛාර බොහෝමයක් තියෙන්න පුළුවන්. නමුත් මේ කිසිම කායික සංස්කාරයක් කරන්න බෑ, කායික ක්‍රියාවක් කරන්න බෑ ආශ්වාස ප්‍රශ්වාස නැතුව. ඒ නිසා කාය සංඛාර විදිහට ආශ්වාස ප්‍රශ්වාස ගන්නවා. දෙවනතරම් වචන කතා කරන්න පුළුවන්නේ. ගීත කියන්න පුළුවන්, කවි කියන්න පුළුවන්, වන්දනා ගාථා කියන්න පුළුවන්, වාද විවාද කරන්න පුළුවන්, බැනගන්න පුළුවන්, දන්න භාෂා 10ක් තියෙනවා නම් 10ෙන් කතා කරන්න පුළුවන්. නමුත් නිසා වචී සංකාර බොහොමයක් තියෙනවා. නමුත් මේ කිසියම් වචී සංකාරයක් කතා බහ කරන්න බෑ. ඒ ගැන හිතන්නේ නැතුව. වචන ගොඩනැගෙන්නේ හිතේ. මේ ඒ නිසා විතක්ක විචාර වචී සංකාර කියනවා. කල්පනා කරලා හොයලා බලලා තමයි කතා කරන්නේ. හැබැයි කල්පනා කරලා හොයලා බලලා කතා කිරීම සිහියෙන් කරන්නත් පුළුවන්, අසිහියෙන් කරන්නත් පුළුවන්. කාය සංකාරත් ඒ වගේ. ඊළඟට චිත්ත සංකාර ගත්තහම සිතින් කරන කටයුතු රාශියක් තියෙනවා. ඒ මොන දේ කරන්නත් මූලිකවම සංඥා වේදනා අවශ්‍යයි. හඳුනා ගැනීමයි විඳීමයි මත තමයි අන්සියලූම චෛතසික ගොඩ නැගෙන්නේ. මේ සංඥා වේදනා නැති තැනක වෙන කිසිම දෙයක් හිතට කරන්න බෑ. හිත නවත්ිනවා. හරියට හුස්ම නැවතුනහම කය නවතිනවා වගේ, විතක්ක විචාර නැති වුනහම වචනේ ඉන්නේ නැහැ වගේ හිතට දිවට සංඥා වේදනා දෙක නැත්නම් කිසිම එතන හිතක් තියනවා කියලා කියන්න බෑ. නෑ කියන්නත් බෑ, තියනවා කියන්නත් බෑ. එතන මේ ඔන්න ඔය සංඛාර කිව්වහම වැඩිපුරම මතක් වෙන්නේ මේ ඔය සංස්කාර ත්‍රිත්වය. නමුත් සංඛාර කිව්වහම මේවටම නෙවෙයි. ඊට එහා සංස්කාර තියෙනවා. පටිසම්පාදේ කතා කරන විට ඔය පුඤ්ඤාභි සංඛාර, එහෙම සංඛාර, එතනත් තව සංස්කාර ත්‍රිත්වයක් ගැන කතා කරනවා. නමුත් ඔය එකක් ගැනවත් නෙවෙයි විදර්ශනාවේදී අවධානය යොමු කරන්නේ. විදර්ශනාවේදී ඔය මේ උදුනේ පිලිස්සීම පිළිබඳව තමයි එන්නේ. ඒ තමයි සංඛාර, මූලිකම සංස්කාරය. මේ ඇහි ඇහැ නැමැති උදුනේ මේ රූපයක් හදන හැටි, ඒ රූපයක් උච්චලා ගන්න හැටි එළියට. කන නැමැති උදුනේ සද්දයක් හැදෙන හැටි, හදන හැටි. හැදෙනව නෙමෙයි හදනව. හැදෙනව නෙමෙයි. දැන් අර විදියට ගත්තාම එළියේ රූපයක් තියෙනවා, මෙහි ඇහැ තියෙනවා, පේනවා. ඔහි පේනවා. මෙහි කන තියෙනවා, එළියේ සද්ද තියෙනවා, ඇහෙනවා. ඇත්ත කුමක්ද? එහෙම නෙමෙයි, අහනවා. ඇහෙනව නෙමෙයි අහනවා. පේනව නෙමෙයි බලනවා. බලන නිසායි පේන්නේ, අහන නිසායි ඇහෙන්නේ. ශබ්දේ හදා ගන්නවා. කන උදව් කරගෙන, කන කියන ඉන්ද්‍රිය උදව් කරගෙන, ඒ අවන්‍යක උදව් කරගෙන විඥාණය ශබ්දයක් හදා ගන්නවා. ඒට තමයි මූලිකවම සංකාරකයා කියන්නේ. ඊට පස්සේ සංකාර තව තියෙනවා. දිගින් දිගට කල්පනා කිරීම සංකාරයක්. ඔය සැලසුම් කරන්නේ එහාට මෙහාට, එහාට මෙහාට සැලසුම් කරන්නේ ඒ සංකාර. හෙට කුමක්ද කරන්නේ, අනිද්ද කුමක්ද කරන්නේ, අරය හම්බුනොත් මොකද කරන්නේ, හම්බු නැත්තම් මොකද කරන්නේ, මේවා සංකාර තමයි. ගොඩ නගනවනේ. කල්පිත ගොඩ නගනවා, අහස් මාලිගා ගොඩ නගනවා. දවල් හීන දකින්නවා. තර දවල් හීනයක් තැන්ට ගිහම එයට සංකාර කියන්නේ ඒක කියන ප්‍රපංච කියා. මොකද හීනේ රැවටීමක් තියෙනවනේ. මේ රැවටෙන තැනට ආවම ඒ ප්‍රපංචයක් වෙනවා. හදපු කෙනාම රැවටෙනවා. හැදු හීනේට. ඒ රැවටෙන්න කලින් හදාගෙන යන ticket තමයි සංකාර කියන්නේ. ඉතින් මේ දැන් මේ කාරණේ ඇයි මෙහෙම කියන්නේ? ඔනෝ කියන්න පුළුවනි. කියන්න අවශ්‍යම නැහැ. නමුත් දැන් මේ විදර්ශනා කරන්නේ විදුවම විදර්ශනා කරන අනිත් දේවල් නෙමෙයි. දැන් අනිත් කාරණා තියෙනවනේ. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, ධ්‍යාන වලට යනවා. මේවා වෙන වෙන අරමුණු වලින් කරන්න පුළුවනි. හොඳ අරමුණ තමයි හොඳ ඉලක්ක. නමුත් විවිධ ඉලක්ක තියෙන්න පුළුවන්. දන් දීමේ, සිල් රැකීමේ, ඊළඟට ඔය හිත නිවන භාවනාවක් කිරීමේ. නමුත් විදර්ශනා කරන්න බෑ වෙන වෙන ඉලක්ක වලින්. විදර්ශනා කරන්නෙම සංසාරයෙන් ඈතර වෙන්න. හැබැයි සිල් රකින්න පුළුවන් වෙන ඉලක්ක වලින්. හොඳ ජීවිතයක් ගත කරන්න, හිතට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න, සුගතියකට යන්න, කාගෙන්වත් බැනුම් අහන්න නැතුව ඉන්න. දැන් මේ වගේ හුඟක් හොඳ අරමුණු නැතුව සිල් රකින්න පුළුවන්. දන් දෙන්නත් පුළුවන්. සමතේ වඩන්නත් පුළුවනි. ඒකකටවත් සංසාරේ කතාවක් අවශ්‍ය නැහැ. මේ සංසාරේ භයානකකම හරි, සංසාරේ තියෙන කේදනීය බව හරි, ඒ සියල්ල අමතක කරලා සංසාරේ ඊටාම යහපත් දෙයක් කියලා හිතුවත් දන් දෙන්න පුළුවන්. සිල් රකින්නත් පුළුවන්. දන්නුත් දෙනවා, සිලුත් රකින්නවා, සමත භාවනාවකුත් කරනවා. එහි හරියට කළොත් ධ්‍යාන සමාධි අත්දකින්නත් පුළුවන්. මේ එකකටවත් සංසාරේ කතන්දරයක් අවශ්‍ය නැහැ. සංසාරය නැහැ කියලා හිතුවත් මේ ආත්මිතරයි තියෙන්නේ කියලා හිතන කෙනෙකුටත් වෙන හොඳ ඉලක්ක වලින් දන් දෙන්න පුළුවන්. සිල්වත් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්, භාවනාවක් කරන්නත් පුළුවන් සමත. බැරි එකම දේ විදර්ශනාව. විදර්ශනාව කරන්නේ මේ සසර තියෙන මේ භයානකකම තේරුම් ගන්නයි, ඒ ඉක්මවා යන්නයි. මේ සංසාරේ තියෙන භයානකකමට තමයි දහමේ දුක කියා කියන්නේ. දුක, දුක්ඛ. පාලියේ දුක්ඛ මේ වචනය මොනම භාෂාවකින්වත් හරියට පරිවර්තනයක් කරලා තේරුම් ගන්න බැරි වචනයක්. සිංහලට සරලව දුක කියනවා. ඉතින් දුක කියවහම බලන්න එහි මොන තරම් නොමීරු අර්ථ තිබෙනවද. දුක කියවහම ඒ කණ්ඩ නැත්තම් දුකයි, කැමැති දේ කණ්ඩ නැත්තම් ඒ දුකයි, අකමැති දේ කණ්ඩ වුණත් දුකයි, නොගැලපෙන දේ කණ්ඩ වුණත් දුකයි, අවශ්‍ය ප්‍රමාණයට කණ්ඩ නැත්තම් ඒ දුකයි, ප්‍රමාණයට වැඩිය කෑවත් දුකයි. දැන් මේ විදිහට දුක එක ආහාරය අරගෙන බැලුවත් මොනතරම් වපසරියක විහිදෙනවද පේනවා. හැබැයි මේ එකක්වත් නෙමේ සාංසාරික දුක කියන්නේ. ඒ සාංසාරික දුක තේරුම් ගන්න මේ දුක උදව් වෙනවා. ඉතින් ඒ නිසා මේ දුක, ඔය කියපු දුක, අප සාමාන්‍ය විවහාරයේ කතා කරන දුකක් තියෙනවනේ. ඔය කෝච්චියට පයින් දුක, මූදට පයින් දුක, ලිඳට පයින් දුක, වහබන දුක, එහෙම නිදි පෙති ගොඩක් කටේ දාගන්න දුක. දැන් මේ දුක් තියෙනවනේ. දැන් මේවා සියල්ල එකතු කරලා එක මාත්‍රිකාවක් ඇතුළට දාලා තියෙනවා දුක්ඛ දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ කියන්නේ දුකේ වර්ගය වගේනේ. එහෙම දැන් ගණිතයේ හොම් ලිව්වොත් එහෙම දුක්ඛ දුක්ඛ කියලා දුකේ වර්ගය. දුක වැඩි කිරීම දුක වගේ. මේ තමයි සාමාන්‍ය හිතකට දුක දැනෙන හැටි. දුක්ඛ දුකේ දැනෙන දුකට තමයි දුක්ඛ දුක්ඛ කියන්නේ. ඉතින් ඒ ලැයිස්තුව තමයි දුක විදිහට දහමේ ඔය දුක්ඛ සත්‍ය විස්තර කරන තැන්වල මුලදි කියන්නේ අවසානයේ නෙමෙයි මුලින් කියන්නේ ඊළඟට දහම තිබුණත් නැතත් ඕන කෙනෙකුගෙන් ඇහුවොත් මේ ඔයා දුක දන්නවද මොකද්ද ඔයා දන්න දුක කියලා ඇහුවොත් ඔය වගේ ටිකක් තමයි කියන්නේ හීතලයි රස්නේ මොනවාරි කියයි සේරදයක් තියෙනවා ද මේ කාරණා ටික තමයි. මේ සියලුම ඒ සාමාන්‍ය ලෝකේ දුකයි කියන ටික සියල්ල එකතු කළා අන්න තේමාවක් හදලා තියෙනවා දහමේ ඔය සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රය. මේ සූත්‍රේ විස්තර කරනවා මේ දුක්ඛ දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ ඒ දුකේ වර්ගයේ ගුණිතේ කියන අදහස නෙමෙයි මේ මොන දුකද මේ සාමාන්‍ය ලෝකයේ කියන දුක කියන අදහස. මේ ඒ දුක දැනගන්න නම් භාවනා කරන්න ඕනේ. ඒ දුක කවුරුත් දන්නවා. සැපයි කියන අයත් දන්නවා. ලෝකයේ දිව්‍ය ලෝකයක් කියන ඇත්තත් දන්නවා. නොදන්න කෙනෙකු නැහැ. ඒ දුක දැන ගැනීම නෙමෙයි දුක දැන ගැනීම කියන්නේ. හා මේ අර ඇතුළට පිවිසෙන්න තමා තුළට පිවිසෙන ඒ ගමනට විදර්ශනා සක්මනට හේතු වෙන්නේ. නමුත් මුල් වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නිසා ඒක විසඳා ගන්න බෑ දුක්ඛ දුක්ඛේ. ඉතින් මෙතන විසඳුමක් ඇති කියලා ඔයාගෙන එනවා. ඊළඟ දුක තමයි විපරිණාම දුක්ඛය. විපරිණාම දුක විපරිණාම දුක සාමාන්‍ය අවබෝධයක් හැම දිනාටම තියෙනවා. විපරිණාම කියන්නේ පරිණාමය කියන එක අහලා තියෙන දෙයක්නේ. පරිණාමය හොයාගත්ත කියනෝනේ කවුරු හරි ඔය බටහිර ජාතිකයෙක්නේ චාල්ස් ඩාවින් මහත්තයා නේද පරිණාමය හොයාගත්ත කියලා. පරිණාමයේ තාත්තා කියලානේ කියන්නේ නේ. එහෙනම් පරිණාමය මේ තියෙන හැරි පිළිවෙලකට ගිය එකක් නෙමෙයි. මිනිස්සයා දක්වා බොහොම ලස්සනට පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. ඒ දියුණු ලස්සනයි බලන්න ලස්සනයි පරිණාම. ඔය තාම ඔය උබේ ජීවියකින් පටන් ගෙන හිතන මැඩියෙක් කියලා එහෙන් පටන් ගෙන දැන් මිනිස්සු ළඟට එනකල් ඒ පරිණාම. එහෙනම් ඒක හරි ලස්සන කතාන්තරයක් පරිණාම. ඒ චාල්ස් ඩාවින් තාත්තා කියපු පරිණාමය හරි ලස්සනයි. දැන් මේ ද විපරිණාම කිව්වහම ඒ වෙනස්. ඒක ඇතුලේ වෙනස් වීම කියන අදහසක් තියෙනවා. එහෙම රටාවකට ලස්සනට එන්නෙන්ද හොඳ වෙන්න සිදුවන පරිවර්තනයකට නෙමෙයි විපරිණාම කියන්නේ. එහෙම නැහැ. මේ ඕනම දෙයක් ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. අහවල් දේ නොවේ කියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ නේද? මිනිස්සෙක්ගෙන් ආයේ මැඩියෙක් උපදින්න බෑනේ. එහෙම පරිණාමයක් වෙන්නේ නැහැ නේ. මොන හේතුව වුණා? එතකොට මේක පිළිවෙලක් තියෙනවා. විපරිණාමයේ පිළිවෙලක් නැහැ. දැන් වියන්න දැම්මහම ඒකේ තියෙන විකෘති ගතිය. පිළිවෙලක් නැහැ. ඒක අප සැපයි කියලා හිතන හොඳයි කියලා නම් කළ සුන්දරයි ලස්සනයි කියා බැඳගත් දේවල් වල තියෙන සුන්දරත්වය ඒ ලස්සන ඒ ආකර්ශනීය ගතියට ඊළඟ මොහොතේ හෙන ගහන්න පුළුවන්. ඒක තමයි විපරිණාමය කියන්නේ. එහෙම හෙන ගහන්න බැරි කිසිම දෙයක් නැහැ. හෙනයක් ගැහුවොත් මොකද වෙන්නේ? ඕනම දෙයකට හෙන ගහන්න පුළුවන්. ගස් වලට එන ගහන්න පුළුවන්. එන ගැහුවාම ඒ ගහ ප්‍රතිඵලය තමයි මරණය. ගහ මැරෙනවා. නමුත් අතු කඩන් වැටෙනවා, පිච්චෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒතකොට මහ පොළොවට එන ගහන්න පුළුවන්. නාය යනවා. ඒ පොළොවට හෙනයක් වැදුනොත් කඩාගෙන යනවා. වතුරට එන ගහන්න පුළුවන්. දිය හෙන. ඉතින් මේ ඕනම දෙයකට එන ගහන්න. එන ගහන්න බැරි දෙයක් නැහැ. එතන මේ අප මේ ඕනම දෙයකට එන ගහන්න පුළුවන් නිසා නෙමෙයි විපරිණාම දුකක් වෙන්නේ. විපරිණාම දුක්ඛය වෙන්නේ අප හොඳයි. මේ මගේ සැප මගේ සතුට, මගේ ලෝකය, මගේ ආදරය, මගේ සෙනෙහස, මගේ ධනය කියා අල්ලගෙන බදාගෙන තියෙන ඕනෑම දෙයකට එන ගහන්න පුළුවන්. එහෙන මේ අහසින් එන ඒ වලාකුල් එකට හැප්පිලා එන හෙනම නොවේ. මොනවා හරි හෙනයක් ගහලා ඒ දේ විකෘති වෙන්න පුළුවන්. මේ කොයි වෙලේ එහෙම වෙයිද දන්නේ? මොන විදිහට වෙයිද දන්නේ? මෙතන එහෙම ආතතියක තමයි සත්‍යයා සංසාරේ තියලා තියෙන්නේ. ඔබත් මාත් ඇතුළු සාංසාරික සත්වයා මේ තබා තියෙන්නේ එහෙම ටෙන්ෂන් එකක, ආතතියක. මේ සතුටත් ඕනේ, සැපත් ඕනේ, ආරක්ෂාවත් ඕනේ, මේ සියල්ල ඕනේ. හැබැයි මේ ඒ සියල්ල ලබා ගන්න මේ වට කරගෙන බදාගෙන තියෙන දේවල් වලට ඕනෑම මොහොතක එන ගහන්න පුළුවන්. එනයක් ගැහුවොත් ඒ දෙයට මොනවා වෙයිද කියන්න බෑ. ඒ දෙයට මොනවා වුණත් කමක් නෑ. තමන්ට ඊළඟට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒතර මට මොනවා වෙයිද කියන්න බෑ. අන්න එතෙන්ටයි එන්නේ. මට මොනවත් වෙන්නේ නැත්නම් විපරිණාමයේ දුකක් නෙමෙයි. කාට මොනවා වුණත් මට මොනවත් වෙන්නේ නැත්නම් විපරිණාම දුක්ඛයක් නෑ. විපරිණාම දුක්ඛ කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වීම දුකයි කියන එක නෙමෙයි. ඒ වගේ සැපක් තියෙනවා, සතුටක් තියෙනවා, හොඳක් ලස්සනක් තියෙනවා. ඒ තමයි මගේ සතුට, මගේ සැප, මගේ ආරක්ෂාව කියා ඒ දේවල් මත ජීවත් වෙන. මේකට තමයි ඔය නිස්සිත කියලා කියන්නේ. නිස්රේ කියන්නේ නිස්සිත. පාලින් කියන්නේ නිස්සිත කියලා. නිස්සිත කියන්නේ හේත් වෙලා ඉන්නවා. එහෙම දේවල් ගන්නනාවක අප හේත් වෙලා ඉන්නවා. පුද්ගලයන්ගේ, සත්තුන්ගේ, වෙන වෙන ධනේ, මොනවා හරි මාසික වැටුපේ තැන්පත්තු වල හේතු වෙලා ඉන්නවා. ආදරය කරන අයගේ. ඉතින් හැබැයි මේ ඒවට මොනවා වෙයිද දන්නේ? ඒවට මොනවා හරි වුණොත් මං ඒවට හේතු වෙලා ඉන්න කෙනාටත් ඒ බලපානවා. එයාට මොනවත් නොවී තියෙන්නේ. ද වාඩි වෙලා ඉන්න පුටුවට මොනවා හරි වුණොත් වාඩි වෙලා ඉන්න කෙනාට ඒක බලපානවනේ. එයාට ඉන්න බෑ. ඒ ඉරියව්ව ඉන්න පුළුවන්ද බලන්න. පුටුවක වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඉන්න පුළුවන්ද? පුටුව වැටුනොත්, පුටුව කැඩුනොත් එහෙම ඉන්න බෑ. පුටුවට වෙන දේ ඊට වැඩිය වෙනවා වාඩි වෙලා ඉන්න කෙනාට. පුටුවට රිදෙන්නේ නෑ. ඒ නිසා පුටුව කැඩීම නෙමෙයි විපරිණාම දුක්ඛය කියන්නේ. වාඩි වෙලා ඉන්න කෙනාට රිදෙන එක. අර දුක්ඛ දුක්ඛ කීමයි විපරිණාම දුකයි දෙකක්. ඒතර විපරිණාම දුක්ඛේ ඊට වඩා ගැඹුරකට යනවා. ඒ සරල වෙනස් වීම දුකයි කීවට ඔය උදේට ඉර පායනවා, දවල්ට ඉර මුදුන් වෙනවා, රැත් හැන්දෑවට ඉර බහිනවා කියන ඒ කතන්දරේ නෙමෙයි විපරිණාම දුක්ඛේ කියන්නේ. ඒකේ කාටවත් දුකක් නැහැ. ඒ දුකක් කරගන්න පුළුවන්. උදේ අල්ලගත්තොත්, දවල් අල්ලගත්තොත්, හැන්දෑව අල්ලගත්තොත් අන්න එයාට නම් ඒක දුකයි අල්ලගත්තොත්. ඒකට තමයි විපරිණාම දුක්ඛය එන්නේ. දැන් මෙන්න මේ දුක්ඛ දෙක, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ බලන්න ගැඹුරට යන හැටි. ඒ ගැඹුරට යන්න ඕනේ. දැන් මේ නැති කරන්න හදන්නේ ওই දෙකම නෙමෙයි. දුක්ඛ දුක්ඛේ නැති කරන්නත් නෙමෙයි විදර්ශනා කරන්නේ. දුක්ඛ දුක්ඛ කිය කතාවේ සාමාන්‍ය ලෝකයේ කියන දුක තියෙන්නේ. ඒ දුක තමයි දුක්ඛ දුක්ඛ කියන්නේ. ගාන්ට ලුණු තිබුණ නැත්නම් දුකයි. වැඩියෙන් ලුණු තිබ්බත් දුකයි. ඒ තමයි දුක්ඛ දුක්ඛේ. වැඩියෙන්ම ඔය දුකයි කියන්නේ ඒ කාරණේට වැඩියෙන් විඳින්නෙත් ওই දුක තමයි. විපරිණාම දුක්ඛයත් විඳිනවා. ඒ නොවිඳින දුක නෙමෙයි විඳිනවා. එනිසා ඒ දුක නැති කරන්න, දැන් දුක්ඛ දුක්ඛේ නැති කරන්න කුමක්ද කරන්නේ? හැමදේම තමන්ගේ ප්‍රමිතියට තියාගන්න බලන්න. පොල් සම්බෝලේ පමණක් නොවේයි, තේකහට පමණක් නෙවෙයි, හැම දෙයක්ම තමන්ගේ ප්‍රමිතියට තියාගන්න බලනවා. එහෙම තියාගන්න පුළුවන් නම් දුක්ඛ දුක්ඛයක් නැහැ කියා. තියාගන්න පුළුවන් නම් දුක්ඛ දුක්ඛයක් නැහැ. ඉතින් ඔය පොල් සම්බෝලේ තේ කහට එකයි නෙමෙයි ජීවිතේ කියන්නේ ඒකට මිනිස්සුත් ඉන්නේ. දැන් මේ මිනිස්සු කොහොමද තමන්ගේ ප්‍රමිතියට තියාගන්නේ? දැන් කිසිම කෙනෙකු තමන්ගේ අච්චුවට දාලා තියාගන්න බෑ. එක්කෝ ඒ අච්චුවට වැඩිය පොඩි, එහෙම නැත්නම් ලොකුයි. එතන ගැටීම වෙනවා. දුක්ක දුක්කේ නැති කරන්නත් බෑ. හැබැයි ලෝකෙම උත්සාහ කරන්නේ දුක්ක දුක්කේ නැති කරන්න. ඉතින් ඒයින් 100%ක්වත් නැති කරන්න බැරුව තමයි දවසක මැරෙන්නේ. අවුරුදු කීයක් හරි ඉඳලා මැරෙන්නේ දුක්ක දුක්කේ නැති කරන්න. මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා වියදම් කරලා හම්බ කළ සියල්ල රණ්ඩු වෙලා වාද කරලා තරහ වෙලා කතා නොකර ඉඳලා ආයෙ කතා කරලා මේ හැම ජංජාලයක්ම කරලා 100%ක්වත් දුක්ක දුක්කේ නැති කරන්න බැරුව තමයි කෙනෙක් මැරෙන්නේ. දැන් මරණයත් දුකයි. දෙහෙන් මැරෙන්න වෙන එකත් දුකයි. ඒක එතනත් දුක තියෙන්නේ ආයි. දැන් විපරිණාම දුක්කේ නැති කරන්න සාමාන්‍ය කෙනෙක් කරන්නේ අල්ලගෙන තියාගන්නවා. හෙලවෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන තියනවා. වෙනස් වෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් තදින් අල්ලා ගන්නවා. බුරුල් කළොත් වෙනස් වෙයි කියලා හිතලා. ඉතින් එහෙම දේවල් තප්පර කීපයකට නම් ඔන්න අල්ලාගෙන වෙනස් වෙන්න දෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔය අපස්මාරය වගේ හැදෙන කෙනෙක් ඕන අල්ලාගෙන ඉන්න පුළුවන්නේ ඒ ෆිට් එකට ගැහෙන්න දෙන්නේ නැතුව. ඉතින් මේ මුළු ලෝකේම හරියට අපස්මාර රෝගේ වැළඳුණු දේවල් වගේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගැහෙනවා. දැකලා තියෙන අපස්මාර මීමැස්මර රෝගීන් ගැහෙන හැටි. ඒ වගේ තමයි මේ විශ්වයේ තියෙන හැම දෙයක්. ගැහෙන්නේ නැති දෙයක් නැහැ. ස්පන්දනේ නොවන දෙයක් නැහැ. ඔබත් මාත් ඇතුළු සියල්ලම. ගැහෙනවා ස්පන්දනේ වෙනවා. ඒ නිසායි වෙනස් වෙන්නේ. මේ ඒ නිසා වෙනස් වෙනවා බව දන්න කෙනෙකු කරන්නේ ගැහෙන්න නොදී තද කළා අල්ල ගන්න. එහෙම කොපමණ කාලයක් අල්ලගෙන ඉන්නද? වෙන කිසිම වැඩක් නොකර ඕනනම් කෙනෙකුට එක දෙයක් නේ අල්ලන් ඉන්න පුළුවන් වෙනස් වෙන්න නොදී ගැහෙන්න නොදී. මෙතන කොපමණ දේ තියෙනවා. එක දෙයක් එක්කෙනෙකු වෙනස් වෙන්න නොදී ඒ වෙනුවෙන් අවධානය යොමු කළේ යා පස්සෙන් ගිහිල්ලා වැඳලා අඳලා බැගපත් වෙලා ඔන්න එහෙම කරන්න පුළුවන් සියල්ල කරලා ටික දවසකට Tamanට ඕන හැටියට යව තියාගත්ත කියන්නේ අල්ලගෙන ඉතින් තව කොපමණ දේ වෙනස් වෙනවද ඒ ටික කාලේ. ඒ සියල්ල කාටද පුළුවන් Tamanගේ දෑතින් අල්ලගෙන ගැහෙන්න නොදී ඉර කරගෙන ඉන්න? කාටවත් නැහැ. මේ විපරිණාම දුක්ඛේ නැතිකරන්න සාමාන්‍ය ලෝකයේ දන්නේ අල්ලා ගැනීම, උපාදානයි. පුළුවන් තරම් තදින් අල්ලගන්න. අහක බැලුවොත් වෙනස් වෙයි කියලා. එහෙම මේ මොනතරම් ආතතියක්ද කියලා බලන්න එතන තියෙන්නේ. ඒත් මේ ආතතිය අපිට දැනෙන්නේ අපි ආතතිය කියලා කියන්නේ ඔය එක වෙලාවේ වැඩ කීපයක් කරන්න උනාම රස්සාවේ වැඩ වැඩි වුණාම ගෙදර වැඩ වැඩි වෙනවා. ඌවත්නේ ආතතිය කියන්නේ මොනවත් නැති වුණත් මේ උපාදානයේම ආතතිය. මේ වෙනස් වෙන දේවල් වෙනස් වෙන්න නොදී අල්ලගෙන හිර කරගෙන තබා ගැනීමම ආතතිය සහ බයක්. ඒක ලොකු බයක් තියෙනවා. දැන් විපස්සනාවට එනකොට මේ දෙකම අතාරිනවා. අර දුක්ක දුක්ඛේ නැති කරන්න ගන්න උත්සාහෙත් අතාරිනවා. අච්චු හදාද ඒක ඇතුළට දාලා ඔයා මගේ මං කියන විදිහට ඉන්න මමත් ඔයාගේ ඔයා කියන විදිහට මම ඉන්නම් කියලා මේ සරලව කීවට මේක මේ ඕනෑම දෙයක් එක්ක මේ සමීකරණය තමයි වැඩ කරන්නේ. මේ මිනිස්යන් දෙදෙනෙකු අතර පමණක් නෙවෙයි. මිනිසෙකු සහ ඕනෑම දෙයක් ගහක් පැලයක් වාහනයක් ගයක් රැකියාවක් ලෝකයේ රට ජාති ආගම මේ හැම දෙයක් එක්ක. ඉතින් දැන් විදර්ශනාවේදී මේ අත ඇල්ලලා දාන. එහෙම කර කර විදර්ශනා කරන්න බෑ. එතන දුක්ක දුක්කේ හොඳට දැනෙනවා. හැබැයි ආතතියක් නැහැ. ආතතියක් නැහැ නේ. ඊළඟට විපරිණාම දුක්ඛයක් දැනෙනවා. ඒවත් බද්දාගෙන නවත්තන්න හදන්නේ ගැහෙනේ ගැහිම. මුලින් අච්චු වලට දායම් වීම අතාරිනවා, ඊළඟට ඉර කළ අල්ල ගැනීම අතාරිනවා. එයයි හේ දෙකේ අතෑරීම නිසා කෙනෙකුට ලොකු ශක්තියක් ලැබෙනවා විදර්ශනාව කරන්න. එහෙම නැත්නම් එයාට ශක්තියක් නැහැ විදර්ශනාව කරන්න. මහන්සියක් තියෙනවා. අර දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයටයි හැප්පිලා 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 පෙරදිලා 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 වෙහෙසටපත් වූ අය. එහෙන වෙහෙසටපත් වූ කෙනෙකුට විදර්ශනාවක් බෑ. කරන්න බෑ. කරෙන්නේ නැහැ. මේ දෙක ඊළඟට මේ විදර්ශනාවක් ඕනෙත් නැහැ. මේ දෙක හැපි හැපි ඉන්න කෙනාට ඉන් එහා විදර්ශනාවක් අවශ්‍යත් නැහැ. මුලින් මේ දෙක අතරින් අතෑරියාම අන්න දුක්ඛ දුක්ඛයේ කෙලීම පේනවා. අපේ ළඟට ඇවිල්ලා මූණේ වැදිලා අපේ ඇඟේ හැප්පිලා ඔක්කොම දුක්ඛ දුක්ඛයේ පේනවා. විපරිණාම දුක්ඛයත් පේනවා. මේ දෙකම නෙමෙයි සංසාර දුක කියන්නේ. සංසාර දුක කියන්නේ මේ දෙකට නෙවෙයි. ඒ නිසා ඔන්න තුන්වෙනි දුකක් ගැන දහම කතා කරනවා. දුක් සූත්‍රයේ මේ කාරණය පැහැදිලි කරනවා. තුන්වෙනි දුකට තමා කවුරුත් දන්නවා සංඛාර දුක්ඛ කියන්නේ. සංඛාර දුක්ඛ. මේ මෙතන තමයි එරෙන තැන. එරෙන කියන්නේ මේ දැන් අහක බලාගෙන වටපිට බල බල අඩිය තිබ්බොත් එරිළම යන තැන. ඔය සංඛාර දුක්ඛේ. සංඛාර දුක්ඛේට තමයි සංසාර දුක් කියන්නේ. හැබැයි ඉතින් මොන හේතුවකට හරි සංසාර දුක් කියලා කියනවා. හොඳ වෙන්නේ නැති ලෙඩක් හැදුනහම, අලාභයක් වුණහම, වියෝ වුණහම, මේ කොම සංසාර දුක තමයි ඇත්ත. මේ සංසාරයක ඉන්න නිසානේ දුක ওই සියල්ල වෙන්නේ. නමුත් සැබෑම සංසාර දුක කියන්නේ ওই එකකටවත් නෙමෙයි. සංඛාර දුක්ඛේට. සංඛාර දුක්ඛය ගැන වැඩි කතා කරන්නේ නැත. දුක ගැන කතා කරන බොහෝ විට කතා කරන්නේ දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි පමණයි. ඒ සාධාරණ හේතුවක් තියෙනවා. කුමක්ද? පේන්න තියෙන දුකනේ. දැනෙන දුක, පේන්න තියෙන දුක, කවුරුත් විඳින දුක නිසා. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. දන්නා දුකින් නොදන්නා දුකට යන්න තියෙන්නේ. එහෙමනේ කියන්නේ නේ. දන්නා දුකින් නොදන්නා දුක. දන්නා දුකින් ගිහිල්ලා නොදන්නා දුකයි නැති කරන්නේ. එහෙමනේ නේ. දන්න දුක නෙමෙයි නැති කරන්නේ. දන්න දුකේ නැති කරන්න දෙයක් නැහැ. නොදන්නා දුකක් තියෙනවා. විඳිනවා දුක, හැබැයි විඳින බව දන්නේ. අන්න ඒ දුක තමයි අවිජ්ජාව කියන්නේ. මේ නොදන්නා දුකට තමයි අවිජ්ජාව. දුකක් විඳිනවා, හැබැයි විඳින බව දන්නේ. අවිජ්ජාව විස්තර කරන්නේ ඒ විදිහටනේ. දුක්ඛේ අඥාන, දුක දන්නේ නැහැ. ඒ දන්නේ නැත්තේ මේ විඳිනවා. හැබැයි එහෙම දුකක් විඳින බව දන්නේ. දැන් හැබැයි ඕන කෙනෙක්ගෙන් අහුවොත් දුක දන්නව. දුකක් විඳින බව දන්නවනේ. ඒ දන්නේ දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි. ඒ දෙක දැන ගැනීමට නොවේයි විද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ මෙතන නොදන්නා දුකක් තියෙන. නොදන්නා දුක කුමක්ද? සංඛාර දුක්ඛය. සංඛාර දුක්ඛ සංස්කාර දුකක් වෙන්නේ කොහොමද? ධම්මපදේ අපේ එදත් කතාවක් කියව අනිච්චාවත සංඛාරා ඒ කතාව කවුරු දන්න ගාතාවන්නේ. දැන් ඊට සමාන ඒත ගල් ළඟින් යන ගාතාවක් ධම්මපදේ තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඊට කලින් කියන සබ්බේ සංඛාරා අනිච්චාති. ඊට පස්සේ කියනවා සබ්බේ ධම්මා අනත්තාති. ඒ දෙකම නෙමෙයි මේ කියන්නේ මැදින් තියෙන ගාථාව. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒනම් සිංහලටත් වැඩිය තේරෙනවා. නෙවනම කෙනෙකුට සිංහල තේරෙන්නේ නැති වුණත් සබ්බේ සංඛාරා දුක්ඛාති කීවහම වචනාර්ථය තේරෙනවානේ. සියලු සංස්කාරයෝ දුකයි. ඇත්තනි. ඒ තමයි ඇත්ත තේරුම. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාරයෝ ව්‍යාකරණානුකූලව කියන්න අමාරුයි. ඒක බහුවචනනේ. සියලු සංස්කාරයන් දුකය. යදා පඤ්ඤාය පස්සති. යමෙකු ප්‍රඥාවෙන් දකීද? අන්න එතන තමයි ගැටලු. දන්නවා සියලු සංස්කාරයන් දුකයි කියන්නේ කාරණේ දන්නවනේ. මොකද ධම්මපද එහෙම තියෙනවනේ. බණේ තියෙනවනේ. බණේ තිබ්බට මදි. යදා පඤ්ඤාය පස්සති. යමෙකු ප්‍රඥාවෙන් ඒ දකීද? යමෙකු පැත්තකින් දන්නවා ප්‍රඥාවෙන් ඒ දකීද? අත නිබ්බින්දති දුක්ඛේ. දුක පිළිබඳ ඒ සංස්කාර දුක පිළිබඳ කලකිරෙයි. නිබ්බින්දති කියන්නේ කලකිරීම. මේ නිබ්බින්දති කියන වචනෙට කිසිම භාෂාවක හරි වචනයක් නැහැ. හරියටම ගැලපෙනව එකකටවත් නැහැ. ඔයි කියු සංඛාර කියන එකටත් නැහැ. දැන් සංඛාර කියන වචනෙට සිංහලෙන් කියන්න වචනයක් නැහැ. දුකටත් නැහැ. කලකිරීමටත් නැහැ. නිබ්බින්දති කියන එකටත් නැහැ. ඉතින් ඒකට කලකිරීම කිව්වහම සම්පූර්ණ වෙනස් අදහසක් එන්නේ. කෙනෙක් කෝච්චියට ජීවිතය ගැන කලකිරීලා නිබ්බින්දති හිඳ කවුරුවත් කෝච්චියට පයින්නේ නැහැ. මේ වෙනසක් තියෙනවා. නිබ්බින්දති කියන කාරණය සිංහලට දෙක් කියන්නේ වෙන්නේ කලකිරීම කියලානේ. හැබැයි නිබ්බින්දති හිඳ කවුරුවත් වහබොන්නේ නැත. කලකිරීමින්ද වහබොන්න පුළුවන්. කලකිරීමින්ද නිදේ පයින්නත් පුළුවන්. ඕනේ දෙයක් කරගන්න. හැබැයි නිබ්බින්දති හිඳ නැහැ. ඒතර නිබ්බින්දති කියන්නේ කයි සාමාන්‍ය විවාහාරේ කලකිරීමයි හරි වෙනස්. මේව හදන්න බෑ. මේ අලුත් වචන හදාද අලුත් අර්ථකථන දී යන්න ගියා මේ වෙනම විෂයක් වෙනවනේ. ඒතර වාග් විද්‍යාව. එවනේ ඩාය අර මුල්ගත් පද දෙක අමතක වෙන්න පුළුවන්. සියලු සංස්කාරයන් දුකය. යමෙකු ප්‍රඥාවෙන් දකීද? දුක ගැන කලකිරෙනවා. ඒ සංඛාර දුක ගැන කලකිරෙනවා. අර අනිත්තර තරහ වෙලා අහක බලංගිය දුක ගැන නෙමෙයි. සංඛාර දුක අර දැක්ක ප්‍රඥාවෙන් දැක්ක දුක පිළිබඳ කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධියා. මේ තමා විසුද්ධියට මාර්ගය. මේ කෙලෙස් පිරිසිදු කරගන්න, කෙලෙස් වලින් නිදහස් වෙන්න, නැත්තම් විමුක්තියට විමෝක්ෂයට මඟ මේ තමා. ඉතින් බලන්න මේ පද හතරේ සමස්තේ තියෙනවනේ. මීට වැඩිය කොහොමද කෙටියෙන් කියන්නේ? ඒ තමයි ශාස්ත්‍රෝන් වහන්සේගේ තිබෙන පටිභහණය. දැන් මේ සමස්ත සංසාරි පිළිබඳ පණිවිඩයයි, එතරවීම පිළිබඳ මාර්ගසිතියමයි, මේ දෙකම මෙහෙම පේලි හතරකින් කාටද කියන්න පුළුවන්? එතම ශාස්ත්‍රූන් වහන්සේගේ තිබෙන ශාස්ත්‍රූත්වය. සියලු සංස්කාරයන් දුකයි කියා යමෙකු ප්‍රඥාවෙන් දකිනවද, දුක ගැන කලකිරෙනවද, ඒ තමා එතර වීමේ මඟ. වෙන පාරක් නැහැ. එහෙමනම් සංඛාර දුක මොකද්ද කියලා හොයාගන්න වෙනවා. දැන් සංඛාර දුක පොතකින් හොයාගන්න බෑ. අනිත් දුක් දෙක නම් පොත් වලින් හොයාගන්න පුළුවන්. දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයට තමයි හැම නිදර්ශනයක්ම තියෙන්නේ. නිදර්ශන දෙන්න පුළුවන්නේ, උදාහරණ දෙන්න පුළුවන්නේ දුක්ඛ දුක්ඛයට විපරිණාම දුක්ඛයට. උදාහරණයක් ගන්න වෙන්නේ දන්න දෙයකින්, පේන දෙයකින්නේ. මේ පේන්න තියෙන්නේ දැනෙන්නේ දුක දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි. සත් දුක පිළිබඳ ගන්නවා නම් යම් තාක් නිදර්ශන. ඒ සියල්ලම ඇතුළත් වෙන්නේ එකට සහ දෙකට මිස තුන්වෙනි කාරණේට නෙවෙයි. එනිසා තමයි කියන්නේ මේ ගාථාවේ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දැකිය යුතු කාරණයක් විදිහට. මේ ප්‍රඥාවෙන් දැකීමට තමයි විදර්ශනා කියන්නේ. මේ ප්‍රඥාවෙන් දකින්නේ කොහොමද? ඒ තාක්ෂණයට ක්‍රමවේදයට තමයි විදර්ශනා කියන්නේ. විදර්ශනා නොකර ප්‍රඥාවෙන් දකින්න බෑ. මෙතෙන් තැනකල් පැහැදිලි ඇති. මෙතනින් නවත්තන එකත් හොඳයි වගේ හිතෙනවා. ඉන් එහාට තවත් අමාරුවේ දාන්න නැතුව දැනටමත් අමාරු වෙట్లా නැත්තේ. තවත් අමාරුවේ ගොඩේන්න බැරි තැනකට එක්ක යනවට වැඩිය මෙතනින් නවත්තම් දෝ කියා හිතෙනවා. හැබැයි ඉතින් මේක ටිකක් මේ අතරමං වුණු ගැතියක් වගේ එනවා නම් මේ අගයි මුලයි ගැට ගහලා දෙන්න. يعني මෙහෙම ගෙනල්ලා මුලින් කියපු කාරණයක් තියෙනවනේ. අන්තිම තියපු කාරණේ ආපහු ගෙනල්ලා අර මුලින් කියපු කාරණේට ගැට ගහලා මේ මුල මැද අග සම්බන්ධය පෙන්වන්න. එහෙම අසම්බන්ධ දෙයක් නෙමෙයිනේ. ඒතර මේ සංකාර දුක කියන්නේ අර ඇහැ හදන දුක. විඥානේ ඇවිල්ලා ඇහි රූපයක් හදන දුක. විඥාණය ඇවිත් කනේ ශබ්දයක් හදන දුක. ඒක තමයි සංඛාර දුක කියන්නේ. මූලිකම සංඛාරය ඒ තමයි. ඒක දුකක්. මේ දුකක් බව වැටහෙන්නේ අර දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි සමග පොරගැදීම අත්හැරලා දැම්මට පස්සේ. එතෙක් ඒ දුකක් බව තේරෙන්නේ දුකක් වෙන්නේ ලස්සන දෙයක් බලන්න බැරි නම්. අකමැති දෙයක් බලන්න වෙනවා නම් දුකයි. එහෙමනේ දුක. රූපේ දුකක් වෙන්නේ කොහොමද? ඇහැට පේන රූපේ කොහොමද දුකක් වෙන්නේ? කොහොමද දුකක් වෙන්නේ? ඒ තමන් කැමති දෙයක් නෙමෙයි නම් පේන්නේ එතකොට දුකයි. එහෙමනේ දුක කියන්නේ. අකමැති දෙයක් නම් පේන්නේ දුකයි. කැමති දෙයක් පේන්නේ නැත්නම් ඒත් දුකයි. එහෙම නැතු කොහොමද රූපේ දුකයි කියන්නේ? හිතන්න බලන්න. කොයි ඉරියව්වේ හරි කමන ඔළුවෙන් හිටගෙන හරි හිතලා බලන්න. රූපේ දුකක් වෙන්නේ කොහොමද? ශබ්දේ කොහොමද දුකක් වෙන්නේ? රහ දුකක් වෙන්නේ ස්පර්ශයේ සුවඳ මතකයේ මේවා කොහොමද දුකක් වෙන්නේ? ඉතින් කියන්න වෙන්නේ ප්‍රියකරන ඉන්ද්‍රිය අරමුණ අත්දකින්න බැරි නම් දුකයි. අප්‍රිය අද්ද ඉන්ද්‍රිය අත්දැකීමක් විඳින්න වෙනවා නම් ඒකත් දුක. ওই විදිහට ওই දෙකෙන් තමයි කියන්න වෙන්නේ. එහෙම නැත්නම් රූපේ දුකක් වෙන්නේ කොහොමද? රූපයක් හැදීමම දුකයි. ඒ රූපයක් හදනවා කිව්වහම එන අදහස තමයි මේ තමන්ගේ ශරීරය හදා ගැනීම කියන්නේ. ඒ වෙනම දුකක්. ඒ දුක නෙමේ ඇහැට ඇහි රූපයක් හදා ගැනීමම දුකයි. කනේ ශබ්දයක් හදා ගැනීමම දුක. ඒ ලොකු සංස්කරණයක්. අර පෝරණුවක කරන කාර්යය. ඒට ආයශ තියෙන්න ඕන. උෂ්ණත්වයේ තියෙන්න ඕන. දැන් ටයිම් එකක් ඒ කාලයක් හිතයි පාංගෙඩිය පිච්චෙන්නේ. රායිෂෝනේ. ආයෂ එකතු කරන්නේ කාලය හීට් එකක් ඕනේ. ටෙම්පරේචර් එක ඒක හදනවනේ උෂ්ණත්වේ පොරණුවට. ආයෂය ඕනේ උෂ්ණත්වේ ඕනේ. මේ දෙක තිබ්බට බෑ. අමුද්‍රව්‍ය ඕනේ. අන්න ඒ අමුද්‍රව්‍ය ටික තමයි පිටින් ගන්න. පිටින් ගන්නේ පාන් නෙමෙයි. පාන් පිටි. පාන් කියලා කියන්නේ පාන් පිටි කිව්වම අපි දෙන එක පාන් නෑ. පාන් නෑ. අමුද්‍රව්‍ය ටිකක් ගන්නවා. ඒ මොනවද ගන්න කියන්නේ කවුරුවත් දන්නේ. කිසි කෙනෙකුට කියන්නත් බෑ දැනගන්නත් බෑ. රූපයක් ඇහි හදන්න එළියෙන් මොනවද ගන්න කියලා. මොනවද ගන්න කියන්න බෑ. විද්‍යාව කියනවා ආලෝකය කියලා. වර්ණ කියන. ඒ ටිකනි කියන්නේ ආලෝක කිරණයක් ඇහැට එන්නේ. ඒ විද්‍යාව කියන්නේ අපිට හැබැයි ඒක තේරෙන්නේ නැහැ කවුද දන්නේ. අපිට එහෙම දැනෙනවද ආලෝක කිරණයක් ඇහැට ඇවිල්ලා මේ ඒ කාචය හරහා ගිහිල්ලා දෘෂ්ටි විතානේ ප්‍රතිබිම්බයක් වැටිලා නැහැ. මේක දැනගන්න බැහැ. එළියෙන් මොනවද එන්නේ කියා කිසි කෙනෙකුට දැනගන්න බැහැ. එළියෙන් එන සියල්ල තමා රූප කියලා කියන්නේ. රූපේ කියා කියන්නේ පේන දෙයට නෙවෙයි, පේන රූපය හදාගන්න එළියෙන් ගන්න අමුද්‍රව්‍ය සියල්ලටම. පාංගෙඩියක් හැදෙන්න එකතු කරන අමුද්‍රව්‍ය යම් තාක් තියනවද ඒ සියල්ලටම තමා පාන් කියලා කියන්නේ. පාන් කියන්න වෙන්නේ එහෙම තමයි. නමුත් ඒ පාන් නෑ එතන. යම් ද්‍රව්‍ය ලුණු ටිකටත් ඔන්න යම් ද්‍රව්‍ය. එතනින් පටන් ගත්තාම සියල්ල. එතන රූප කියන්නේ ඒ අදහසින් මිස පේන රූපයට නෙවෙයි. ශබ්ද කියන්නේ කණේ ශබ්දයක් හදාගන්න එළියෙන් ගන්න අම්ද්‍රව්‍ය වලට. එකක් නෙවෙයි. අම්ද්‍රව්‍ය රාශියක් ගන්න. ඒ සියල්ලටම තමයි ශබ්ද කියන්නේ. හැබැයි එතන ඇහෙන දෙයක් නැහැ. ඇහෙන දෙයක් නැහැ ඒක. ඇහෙන ශබ්දය හදාගන්නේ කන. කනට තනියෙන් බෑ. ඔය කන තිබ්බට ශබ්දයක් හැදෙන්නේ නැහැ. එතෙන්ට ආවිෂ ඕනේ. උෂ්ණත්වය ඕනේ. විඥාණය ඕනේ. ආවිෂ ගෙවිලා යන. තියෙන ආවිෂෙන්නේ ටිකක් යන්නේ ශබ්දයක් අහනහන ගානේ ආවිෂ ගෙවෙනවා. රූපයක් බලන බලන ගානේ ආවිෂ ගෙවෙනවා. දික් වෙන්නේ නැහැ. තියෙන ආවිෂ ගෙවි ගෙවි යනවා. එතන මේ ආවිෂ වැය කරමින් පුච්චමින් කාලය වැය කරමින් ආවිෂ කියන්නේ කාලයනේ කාලය වැය කරමින් උෂ්ණත්වය ඒට තාපයක් වුණා. ඒ උෂ්ණත්වයත් පුච්චමින් විඥානියත් එකතු කරලා කර්මියත් සමහරට එකතු වෙන්න පුළුවන්. මේ සියල්ල එකතු කළා අර එළියෙන් ගත්ත අමුද්‍රව්‍යයි මේ ඔක්කොම එකට අනනවා. මෙතන ආයුෂය යනනවා, උෂ්ණත්වය යනනවා, විඥානය යනනවා, බාහිරින් ගත්ත අරමුණු ටික මේ සියල්ල එකට මිශ්‍ර කරලා පුච්චලා හදන නිෂ්පාදනයකට තමයි ශබ්දේ කියන්නේ, රූපේ කියන්නේ, රහ කියන්නේ, සුවඳ කියන්නේ, ස්පර්ශේ කියන්නේ, සිතිවිල්ලක් කියන්නේ. හයම. මේ සංකාර කියන්නේ ඒකයි. මූලිකම සංකාරයේ උතන. ඔය සංකාරයේ වුන් කළොත් තමයි අනිත් සංස්කාර කෙරෙන්නේ. මේ සංස්කාරයේ තමයි දුක. මේම දුකක්. මේ තේරෙන්න ඕන. තේරෙන්නේ නැහැ. ඉතින් මේක බැලුවොත් තේරෙන දෙයක්. එතන තමයි ප්‍රඥාවෙන් බලන්නේ කියන්නේ බැලුවොත් ලොකු කලකිරීමක් ඇති වෙන නිබ්බින්දති. මේ මොන මොඩ වැඩක්ද කරන්නේ? මේ සියල්ල කොච්චර වටිනා දේවල්ද? ආවිෂය වටිනවා. උෂ්ණත්වයත් වටිනවා, විඥානයත් වටිනවා. මේ මේ අභ්‍යන්තර ටික මේවනේ එළියෙන් ගන්න ඒවා වටිනව ඕන වටිනාව එක වෙනම කාරණයක්. දැන් අපේ කියලා තියෙන දේවල් ආවිෂය, උෂ්ණත්වය, විඥාන මොනතරම් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල්. නැති වුණොත් නැති වුණානේ. ඒතර මේ සියල්ල, මේ වටිනා සියල්ල එකතු කරලා මහන්සි වෙලා හදාගන්නේ කුමක්ද? තප්පර දෙක තුනක් ඇහිලා නැහැ ඇහිලා යන සද්දය, රූපය, ස්පර්ශය. මේක දැක්කම ලොකු කලකිරීමක් එනවා. කලකිරෙන්නේ රූපය ගැන නෙවෙයි. මේ මේ විඳිනේ පිළිබඳ කලකිරීම දුක. මේක තමයි දුක. මේ දුකක් විඳින්න නේද? මේ මහන්සිය දුක. ඒ කලකිරීමෙන් තමයි අර එළියට ගිය කෙනා අංශක 180ක් හැරිලා තමන් ඇතුළට ගමන් කරන්න පටන් ගන්න. ඒ කලකිරෙන්නේ නැති තාක් යා එළියට 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 ශබ්දයෙන් ශබ්දයට රූපයෙන් රූපයට ස්පර්ශයෙන් ස්පර්ශයට යනවා. ඉවරයක් නෑ. එතන තමයි හැරවුම් ලක්ෂය. ඒ සමග්ගෝ විසුද්ධියා අනේ එතනින් තමයි විසුද්ධියේ පාරට යන්නේ. ඒ කලකිරීම නිසා. වෙන කලකිරීම නිසා නම් නෙවෙයි. වෙන කලකිරීම නිසා තාපස ජීවිතයකට යන්න පුළුවන්. තාපසෙක් වෙන්න පුළුවන් වෙන කලකිරීමක් ඉන්න හැබැයි තින් තාපසෙක් වීම එකක්. එතනදී අර දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි එක තමයි හැප්පෙන්නේ. ඒවයි තමයි ප්‍රශ්න කියලා ඒවයින් අයින් වෙන්න පුළුවන්. මේ සංඛාර දුක්ඛේ ඉතිරි වෙනවා. හොඳයි. දැන් මුලයි මැදයි අගයි ගැලපෙනවනේ. අපි එහෙනම් මෙතනින් අද නවත්තමු. අර ප්‍රශ්න දෙකකට උත්තර දුන්නේ ඒක එහෙම තිබුණාවේ භාවිතයේට එය ගන්න කමඨහන් විදිහට. එතකොට මේ කාරණය පොතකින් දකින්න බෑ. අහලා දැනගන්නත් බෑ. නිසා ප්‍රඥාවෙන් දැකිය යුතු දෙයක් සංඛාර දුක්ඛය. මේ සියලු කාරණා භාවිතයට ගන්න පුළුවන් ආකාරයට අපි නිහඬව ටික වෙලාවක් අවධානයෙන් දිරව ගන්න බලමු. මෙනෙහි කිරීම භාවනාවට අලුත් ආලෝකයක් දෙනවා. ආලෝකමත් වූ මාර්ගයේ නැවති එතරතෙක් යන්නට මේ සියලු පරයායන් හේතු කරගන්න, සත්‍ය කරගන්න, උදව් කරගන්නයි කියන ආදරණීය ඉල්ලීමෙන් ඉල්ලීමත් සමග අද විදසුනට නිදසුනක් වැඩසටහනින් අපි සමුගනිමු. සෑම දෙනාටම සතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සමසිල්ලක්ම වේවා.